Alimento y aridez, sí. දිවාහාර විවේකයේ අත්හිටවා කටයුතු කිරීම ස්වභාවයකින්ද?
එකඟයි.
කාර්ක සභාව. කරු විජිත බේරුගොඩ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා වැදගත් රටේ සමස්ත පුරවැසියන්ම අවධානය යොමු කරලා ඉන්න අමාත්‍යාංශයක වැයශීර්ෂය විවාදයට ගෙනෙන මොහොතේ ඒ වෙනුවෙන් අදහස් දැක්වීම ලැබීම පිළිබඳව ගෞරවයක් විදිහට සලකනවා. අධ්‍යාපනය කියලා කිව්වම වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා විදිහට ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එතුමා අධ්‍යාපනය පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන අධ්‍යක්ීම් තියෙන බොහොම ප්‍රවීණ අමාත්‍යවරයෙක්. ඉතින් අපි විශ්වාස කරන අය වගේම රටේ ජනතාවත් බලාපොරොත්තු වෙනවා එතුමා මේ අධ්‍යාපනය විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය බලාපොරොත්තු වෙන ඒ අරමුණ ඉලක්ක කරා මෙහෙවීමට සමත් අධ්‍යාපන අමාත්‍යවරයෙක් විදිහට ඒකම රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට අපේ සුරේන් රාඝවන් රාජ්‍ය අමතිතුමත් අරවින්ද කුමාර් රාජ්‍ය අමතිතුමත් මමත් රාජ්‍ය අමාත්‍යවරු විදිහට කටයුතු කරනවා. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපනයත් අනිත් පැත්තෙන් උසස් අධ්‍යාපනය වෘත්තිය හා නිපුණතා අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මේ සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයක්ම මේ අධ්‍යාපන අමාත්‍යාංශයට ආවරණය වෙනවා. මුල් අමාවිය අධ්‍යාපනය කාන්තහ ළමා කටයුතු අමාත්‍යාංශයට අයත් වුණත් එයිනුත් මේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ආවරණය වෙනවා. ඉතින් පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මතක් කළ යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවා. මෙවර අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ගැන හැබැයි මතක් කරලා තිබුණේ නැහැ. නමුත් පිරිවෙන් අධ්‍යාපනය කියන්නේ මේ රටේ සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රම. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මේ රටට අපිට බුද්ධාගම ගෙනාවා වගේ උසස් දර්ශනයක් සහිත ආගමක් වගේම සංස්කෘතියක් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වුණේ එදායිද. එදා ඉඳලා විහාරස්ථානයේ නැත්තම් පිරිවෙන මුල් කරගෙන ඉතා විශිෂ්ට ගණයේ අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ ආරම්භ වුණා. ඒ අධ්‍යාපන ක්‍රමය වර්තමානයේ වෙනකොට පිරිවෙන් අධ්‍යාපනය විදිහට මේ රටේ උගත් විනයදර ධර්මදර ශික්ෂාකාමී වික්ෂු පරපුරක් නිර්මාණය කිරීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 6000කට වඩා රජයෙන් ප්‍රතිපාදන වින් කර වැටුප් වගේම ධාරිතා සංවර්ධනයටත් භෞතික සම්පත් සංවර්ධනයටත් ඒ වගේම සිවුරු ලබා දීම පාවහන් ලබා දීම සහ ඒ ආධාර මුදල් ලබා දීම සඳහා ඒ කටයුතු කර විශේෂයෙන් මතක් කරන්නට ඕන 20-21 වර්ෂයේ ඉඳලා පිරිවෙන්වල ඉගෙන ගන්න ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසට පාවහන් පිළිපත් ලැබලා දෙන්න පුළුවන්කම ලැබුණා. දුෂ්කර ග්‍රාමීය පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය පිරිසට මුලදී මිලියන 30 බැගින් වසර දෙකකුත් වර්තමානයේ වෙනකොට මිලියන 71ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. 20-23 වර්ෂයේ පිරිවෙන් 310කට ප්‍රතිලාභීන් 23,718කට ලබලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරිවෙනාචාර්ය සේවයත් ගුරු සේවාව අනු වගේ ඒ මට්ටමට ගෙන ඒමට පරිවෙනාචාර්ය සේවා ව්‍යවස්ථාවක් සකස් කරලා අවසන් ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් එකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවගේ මෑතකදී පරිවනාචාරය තනතුරු 7591ක් වෙනුවෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන තියෙනවා. මේ පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරනකොට විසඳගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. මොකද 2014 ඉඳලා ශිෂ්‍යාධාර වශයෙන් පැවිදි ශිෂ්‍යෙකුට ලැබෙන්නේ රුපියල් 15යි දිනකට. ගිහි ශිෂ්‍යෙකුට රුපියල් 5යි. මම මේට කලිනුත් මතක් කරා. ඒ නිසා වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයෙන් අටතේ මේ මුදල කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා මේ මුදල වර්තමාන ජීවන තත්ත්වයන් හමුවේ අඩුම තරමේ 4 ගුණයකින්වත් වැඩි වෙන්නට ඕන. විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා අද මෙතන නොහිටියත් එතුමාගේ අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරමු. අනිත් පැත්තෙන් රජයේ පාසල්වල ගුරුවරු වගේම පිරිවෙන් ගුරුවරුන්ටත් සමාන වරප්‍රසාද හිමුණුවත් සමහර අංශවලින් ඒ වරප්‍රසාද නොලබුන අවස්ථා අපිට පේන්න තියෙනවා. මොකද රජයේ පාසල්වල ගුරුවරුන්ට තමන්ගේ වැටුපෙන් 6%ක වැන්ද වූ විශ්‍රාම වැටු පරමුදලට කැපුණට පිරිවෙන් ගුරුවරයෙකුගෙන් ඒ වගේ 6%ව දෙකක් කැපෙනවා වර්තමාන. එකක් දායක ගුරු විශ්‍රාම වැටු පරමුදලට 6%යි. අනෙක් පැත්තේ වැන්ද වූ විශ්‍රාම වැටු පරමුදලට 6%යි. එතකොට 12%ක් කැපෙනවා. එතකොට රජයේ අයවැය යෝජනාවලට අනුව 10,000ක ජීවන වීදම් දීමනාවක් ඉදිරියේදී ලැබෙනකොට අර 6%, 8% දක්වා වැඩි වෙනකොට මේ පිරිවෙන් ගුරුවරයාට ඒ 8%ට අමතරව තවත් 6%ක් ගෙවන්නට වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමාගෙනුත් ඒ වගේම ජනාධිපතිතුමාගෙත් විශේෂ අවධානය යොමු කරනවා මේ එක 6%ක් ඉවත් කරොත් මං හිතන්නේ සහනයක් වෙයි කියලා මේ පිරිවෙන් ගුරුවරුන්. ඒ නිසා 24 වර්ෂයේ සිට මේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් වැදගත්. ගරු අධ්‍යාපන ඇමැතිතුමා සඳහන් කරපු විදිහට පිරිවෙන් සංවර්ධන අරමුදලක් ආරම්භ කිරීමට මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒකත් අපිට 24 වසරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා සඳහා ලැබෙන මුදලට අමතරව රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වලට අමතරව පරිත්‍යාගශීලීන්ගෙන් දානපතීන්ගෙන් සාල වශයෙන් උදල් ලැබෙනවා. ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය අපිට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඉදිරියේදී විශේෂයෙන්ම දේශාන්තරවල ඒ විදේශ ධර්ම ප්‍රචාරක කටයුතු ඒ වගේම පිරිසුදු තේරවාදී බුදුදහම ඒ රටවල් වලට ව්‍යාප්ත කරන්නටත් ඒ වගේම බුදුදහමේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය භික්ෂුන් වහන්සේලා නිර්මාණය කරලා මේ රට යහපත් ගුණධර්ම වලින් පිරි සමාජයක් බිහි කිරීම සඳහා ඒ පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් උපරිම සේවාවත් ලබා දීම සඳහා කටයුතු කරා. ඒ වගේම සමස්තයක් විදියට අධ්‍යාපනය ගැන කතා කරොත් මෙවර ගරු ජනාධිපතිතුමා අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට එතුමා මේ අයවැය යෝජනාවේ සඳහන් කළම තිබුණා වර්තමානයේ තියෙන යුගයට ගැලපෙන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් කියලා. ඒ කියන්නේ යල්පැනගේ අධ්‍යාපන ක්‍රමයක් කියලා එතුමාම සඳහන් කරනවා. හේතුව මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිර්මාණශීලීන් බිහි වෙන්නේ නැහැ. කටපාඩම් කරන ඒ වගේම ගතානුගතික අධ්‍යාපන ක්‍රමයක් බවට එතුමා සඳහන් කළා තියෙනවා. හැබැයි අපි දකිනවා නිදාස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අපේ දරුවෝ වර්තමානයේ වෙනකොට මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුළ ඒ සාධනෙ ඉහළ මට්ටමින් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ගත්තම ඉහළ මට්ටමින් තියෙනවා. සාමාන්‍යයෙන් GCE ඇඩ්වාන්ස් ලෙවල් නැත්තම් උසස් පෙළ විභාග ප්‍රතිඵල ගත්තම 64, 65 ඒ වගේ ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ ගත්තොත් ඒ 75, 74 වගේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉහළ සාධනයක් පෙන්නුම් කරනවා. කොච්චර අඩුපාඩුකම් තිබුණත් අඩුලුඩුකම් දුර්වලතාවයන් තිබුණත් දරුවෝ අධ්‍යාපනයට නැඹුරු වෙනවා, හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. හැබැයි අපි දකින එවගේම
මිනිත්තු දෙකක.
මොකද සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙක් දිහා බැලුවම සිරුරට දරාගන්න බැරි තරම් පෙළපොත් ඇතුළත් බෑග් එකක්, ඒ බෑග් එකේ බරත්, ඒ වගේම විෂාණුගත අන්තර්ගතයන් තුල තිබෙන ඒ බරත් තමගේ මනසට දරාගන්න බැරුව දරුවෝ ජීවත් වෙනවා. මේ පැත්තෙන් දෙමව්පියන්ගේ අපේක්ෂාවන් දරුවන් ලවා ඉගෙන ගන්න යනකොට ඉටු කරගන්නට යනකොට ඒ මානසික පීඩනයත් ලැබෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා දෙමව්පිය අපේක්ෂාවන්ගෙන් දරුවන් පීඩනයට පත් වෙනා වගේම දැනුම පමණක් මනින විභාගයේ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඉතා සීමිත පිරිසක් උසස් අධ්‍යාපනයට යොමු වෙනකොට බහුතර පිරිසක් ඒ පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය අදට වලංගුද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා යෝජනා කළා තියෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අනාගතය ගැන හිතන දැනුමට එහා ගිය ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබන්නට පුළුවන්, වෙනස් වෙන සමාජයට, අලුත් වෙන සමාජයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට යන්න ඕනේ කියලා. එතකොට ඒ පිළිබඳව කල්පනා කරනකොට ජාත්‍යන්තර ප්‍රවණතා හඳුනා ගැනීම, ඒ වගේම සාරධර්ම වලට මුල් තැන දෙන, මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරන්න පුළුවන්, බුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්, බහුවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් බහුවිධ කුසලතාවයන් ඉෂ්ට කරන, 21 වෙනි සියවසට ගැලපෙන හතරවන කාර්මික විප්ලවයට මුහුණ දෙන පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මෙවර අයවැයේදී වටිනා යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව මතක් කළොත් අපි දකිනවා
කරුවැමතුමා කාලය අවසන් වෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවෙන් ඉතා වැදගත් තීන්දු තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම තාක්ෂණ තොරතුරු තාක්ෂණය පිළිබඳව, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව, රොබෝටික් තාක්ෂණය පිළිබඳව, ඒ වගේම නිර්මාණශීලීන් චින්තකයින් ගවේෂකයින් බිහි කරන්න පුළුවන් නව අධ්‍යාපන ක්‍රමයකට අඩිතාලම දාලා තියෙනවා. නියම අධ්‍යාපනයක් විදිහට ක්‍රියාත්මක වෙන මේ අධ්‍යාපන වැඩපිළිවෙල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා මේ රටේ දරුවන්ට ලෝකය දකින්න, අනාගතය දකින්න, අනාගතය නිර්මාණය වන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් බොහොම ශක්තිමත් දරුවෙක්, ඒ වගේම සාරධර්ම වලින් සම්පූර්ණ වුණු, ඒ වගේම විෂය දැනුමින් සම්පූර්ණ වුණු පරිපූර්ණ දරුවෙක් නිර්මාණය කිරීමට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා අඩිතාලම දැමීමට කටයුතු කිරීමක් විදිහට අපි දකිනවා. ඒ වෙනුවෙන් සමස්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යතුමත්, රාජ්‍ය අමාත්‍යවරුත්, අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු සියලුම ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් මේ වෙනුවෙන් කටයුතු කරනවා. මේ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් අපි විශ්වාස කරනවා, විපක්ෂයේ සහයෝගයත් මේ වෙනුවෙන් ලැබෙනවා. අධ්‍යාපනය කියන්නේ රටේ අනාගතය. රටේ අනාගතය වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕන අවස්ථාවක්. ඒ නිසා අධ්‍යාපනය තුළින් තමයි රටක අනාගතය තීරණය කරන්නේ, ඒ වගේම රටේ සංවර්ධනය තීරණය කරන්නේ, රටේ ග්‍රාමීය ප්‍රාදේශීය සංවර්ධනය තීරණය කරන්නේ, සමස්ත සමාජයේ පරිපූර්ණයට ලක් වෙන්න පුළුවන් වෙන්නේ මේ අධ්‍යාපනය තුළින්. ඒ නිසා අද ඉදිරිපත් කරපු අදහස් තුළින් ඒවත් ප්‍රයෝජනට අරගෙන මේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක කරගන්න අපි සියලු දෙනා කටයුතු කරමු කියන පණිවිඩය ලබලා දෙමින්
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු චන්දිමීරක්කොඩි මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ අනාගතය පිළිබඳ තීන්දු කරන අපට තියෙන වටිනම සම්පත ජාතිය අනාගතය වෙනුවෙන් සකස් කරන්නට වගකීම පැවරිච්ච අමාත්‍යංශය තමයි අධ්‍යාපන අමාත්‍යංශය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය දීර්ඝ කාලයක් තිස්සේ ලබමින්, නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වෙමින් අපි විවිධ ජයග්‍රහණ ලබාගෙන තිනවා. අධ්‍යාපනය නිදහස් වීම තුළ, සෞඛ්‍ය නිදහස් වීම තුළ මේ රටේ ශක්තිමත්, බුද්ධිමත්, සෞඛ්‍යමත් ජනතාවක් බිහි වෙලා තියෙනවා. නමුත් කනගාටුව තමයි රටේ ශ්‍රම වෙළඳපොළට ලෝකයේ ශ්‍රම වෙළඳපොළට ගැලපෙන ආකාරයේ තරුණ පරපුරක් බිහි කිරීමට අපේ පැවතිච්ච අධ්‍යාපන ක්‍රමයට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ සඳහා විවිධ විසඳුම්, විවිධ ප්‍රතිසංස්කරණ, විවිධ යෝජනා පිළිබඳව අපි කතා කරනවා. ඒ යෝජනා ක්‍රියාවට රංවලා ප්‍රායෝගිකව රටට ලෝකයට ගැලපෙන මිනිස්සු බිහිකිරීමේ වගකීම තවමත් අපි ඉටු කරාද කියන කාරණය ප්‍රශ්නාර්ථයක් හැටියට තියෙන මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා ඒ කටයුත්තේ වගකීම සාපේක්ෂව ඉතා ඉහලින් ඉටු කරන ඇමතිවරයෙක් හැටියට අපි දකිනවා. එතුමාගේත් විපක්ෂ නායකතුමාගේත් ඒ කතාවලට ඇහුම්කන් දුන්නම අපට හැඟුණේ අධ්‍යාපන ඇමතිතුමා වාඩි වෙලා ඉන්න ඕන ඒ පැත්තේ නෙමෙයි, මේ පැත්තේ මේ කටයුත්ත සාර්ථකව රට වෙනුවෙන් ඉදිරියට ගෙනියන්න නම් අපි ගරු අපේ අධ්‍යාපන ඇමතිතුමා කිව්වා දුන්නොත් එහෙම වැටුප් වැඩි කරන්නට ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න කටයුතු කරෝතින් දරුවන්ගේ නිල ඇඳුම් ටික පොත්පත් ටික දී ගන්න බැරි වෙනවා කියලා. මේක බොහොම භයානක තත්වයක්. දරුවන්ට පොත්පත් ටික නිල ඇඳුම් ටික අනිවාර්යයෙන්ම දෙන්න ඕන. හැබැයි ගුරුවරුන්ට අධ්‍යාපන පරිපාලන සේවයට ගුරු උපදේශක සේවයට අනිකුත් කාර්ය මණ්ඩලයට ගැලපෙන වැටුමක් ලබා දීමට කටයුතු නොකරොතින් ඒ අය සේවයේ තියාගන්න අපහසු වෙනවා. ඒකම තමයි කථිකාචාර්ය වලට වෙලා තියෙන විශ්වවිද්‍යාලවල. අද විශේෂයෙන්ම විද්‍යා විෂයන් පිළිබඳ ගුරුවරු ගුරුවෘත්තියට ආකර්ෂණය කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කරනවා විද්‍යා විෂයන්ගෙන් ඉහළට යන අධ්‍යාපන වැඩපිළිවෙලක් ගැන. නමුත් ඒ සුදුසුකම් තියෙන උපාධිධාරීන් ගුරුවෘත්තියට ආකර්ෂණය වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හා සමාන අද 40,000 ගුරුවරු ගුරුහිගයක් තියෙනවා. 40,000 ගුරුහිගයක් තියෙනවා. ඒ ගුරුහිගය පිළිබඳ ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම වගකීමක් පිළිතුරක් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ජාතික පාසල් කියලා පාසල් 300 ගානක් තියෙනවා. ඒවටත් අවශ්‍ය කරන පාසුකම් නැති තත්ත්වයන් අපි දකිනවා. පෞගිය දවස්වල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් වැහි වහින්න ජාතික පාසල් නම් කරා. හැබැයි කනගාටුවට කාරණේ තමයි ඒ ජාතික පාසල් සීමා වෙලා තියෙන්නේ ගේට්ටුවටයි බෝඩ් එකටයි. විශාල මුදලක් වෙන් කරා ජාතික පාසල් ප්‍රමාණය වැඩි කරන්න. ඒ පාසලකට අවශ්‍ය කරන කම්පියුටර් ටික අනිකුත් අවශ්‍ය කරන සම්පත් ලබා දෙන්නේ නැතුව ගේට්ටුවකුයි විශාල බෝඩ් එකකුයි ගැහුවා. අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ කටයුතු ඉදිරියට නොකරාවි කියලා. ඒ වගේම තමයි ගුරුවරු ශක්තිමත්ව පුහුණු කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඳුන්වලා දෙනවා නම් ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කරලා ඒ අයව නිසි මගට යොමු කරන්නට විශාල සේවයක් කරන කණ්ඩායමක් තමයි ගුරු උපදේශකවරුන්. ඒ ගුරු උපදේශකවරුන්ට අවශ්‍ය කරන සේවය, ඒ අයගේ විශේෂඥ සේවය නිදහසේ කරන්න, තෘප්තිමත්ව කරන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා නැහැ. ඔබතුමා දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගුරු සේවයට බැඳෙනකොට මූලික අවම පඩිය 47,000යි. ගුරු සේවයේ අවුරුදු 10ක් ඉන්න ඕන ගුරු උපදේශකවරයෙක් වෙන්න. අවුරුදු 10කට පස්සේ ගුරු උපදේශකයෙක් වෙනකොට ආරම්භක වැටුප නැවත රුපියල් 41,000යි. ඉතින් එතකොට මේ වගේ විෂමතාවයක් තියෙනකොට ගුරු උපදේශකවරයෙක් හැටියට දක්ෂතාවයක් තියෙන ගුරුවරයෙක් රඳවා ගැනීමට, ආකර්ෂණය කර ගැනීමට අනාගතයේදී හැකියාවක් ලැබෙයිද? මේ ප්‍රශ්නේම තියෙනවා ගුරු විදුහල්පති සේවයෙන් පෙට්ට ගුරුවරයෙක් යනකොට මේ ප්‍රශ්නේම තියෙනවා පරිපාලන අධ්‍යාපන පරිපාලන සේවයට යනකොට එයායි තෘප්තිමත්
නැහැ.
ඒ වගේම තමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එයායට උඩට යන්නට ක්‍රමවේදයක් නැහැ. එයායට ඉහළට යන්නට අවශ්‍ය කරන පිළිගැනීමක්. ඒ අතර ඉන්නවා උපාධිධාරීන්. ඒ අතර ඉන්නවා ඒ ලෙවල් පාස් අය. එයායට තමන්ගේ සුදුසුකම් එක ඉහළට යන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ක්‍රීඩා නිලධාරීන් කියලා පදව ගත්ත පහුගිය කාලේ. ඒ ක්‍රීඩා නිලධාරී අතර ඉන්නවා ඒක පදව ගැනීමේදී ඒක පටිපාටියක් වුණා. මේ කැඩටින් කරපු කට්ටිය සම්බන්ධ කරගන්න. සාමාන්‍යයෙන් කැඩටින් කරපු කෙනෙක්ට ඒ ලෙවල් තියෙනවා. නමුත් ඒ අයට කමිෂන් කැඩට් නිලධාරියෙක්ට අවශ්‍ය කරන ඒ තැනට යන්න අවශ්‍ය කරන පහසුකම ලබා දීලා නැහැ. ඒ ඉහළට යන ක්‍රමවේදය සකස් වෙලා නැහැ. ඉතින් මේ වගේ ඇති වෙලා තියෙන අතෘප්තිමත් භාවය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමයි රජයට මේ අමාරු වෙලාවේ තාක්ෂණයේ වශයෙන් තාක්ෂණිකව ඉදිරියට ගෙන යන්න, තාක්ෂණ විෂය ධාරාව ශක්තිමත් කරන්න, විපක්ෂ නායකතුමාගේ ශක්වල වැඩසටහන, ඒ වගේම අපේ නවුස ෆෞසි මැතිතුමා සයිඩා පදනම මගින් ගෙන යන වැඩපිළිවෙල තුළ විශාල පාසල් ගොඩනැගිලි ප්‍රමාණයක් ඉදිකරමින් ගෙන යන ඒ වැඩපිළිවෙල අපි ප්‍රශංසනීය කටයුතු හැටියට අගය කරන්න ඕනේ. ඒ වගේම තමයි DP අධ්‍යාපන ආයතනය දම්මික පෙරා මැතිතුමාගේ අපි ඒවා අගය කරන්න ඕන බොරුවට. මේ අමාරු වෙලාවේ දේශපාලනයෙන් තොරව අධ්‍යාපනය වෙනුවෙන් මොන පැත්තෙන් හරි කවුරු හරි කෙනෙක් දායකත්වය ලබා දෙනවා නම් ඒ පිළිබඳව අපි අගය කිරීමට ලක් කරන්න ඕන. ඒ වගේම තමයි පිරිවෙන් අධ්‍යාපනය ලබන පිරිවෙන් ගුරු ශිෂ්‍යයන්ගේ තියෙන ප්‍රශ්න ගරු නියෝජක කතන්දර විනාඩියක් දෙන්න. ගුරු පිරිවෙන් ශිෂ්‍යයන්ට අවස්ථේ ලබා දෙන දීමනාව පිළිබඳ ප්‍රශ්නය, එයාට තාක්ෂණ දැනුම ලබා දීමට අවශ්‍ය කම්පියුටර් කොච්චර ඉල්ලුවත් දොළබෙන ප්‍රශ්නය, මේ තුලින් පිරිවෙන් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමයි සාගර විශ්වවිද්‍යාලයේ අපේ රටේ සාගර විශ්වවිද්‍යාලයක් තියෙනවා. නමුත් සාගර විශ්වවිද්‍යාලයෙන් එන කෙනෙකුට නැවකට යන්නට අවශ්‍ය කරන සාතිකය ගන්න අමාරුයි. එතෙන්ට පුහුණු කරන්නට දක්ෂතාවයේ තියෙන විශේෂඥයන් නැහැ. ඒ හින්දා හැම පුහුණුවකම අවසානයේ ලෝකය පිළිගන්න ඇක්‍රඩිටේෂන් එකක් සමග සහතිකය ලබා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලකට යොමු කරන අනාගතයක් අපිට දකින්න හැකි වේවි කියලා බලාපොරොත්තු වෙමින් වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා ඒ ගෙන යන වැඩපිළිවෙලට අපේ සහයෝගයේ ආශිර්වාදය ලබා දෙමින් ඒ කටයුත්ත කතා කරන තැනක විතරක් ඉඳලා ඉටු කරන්න බැරි නිසා ක්‍රියාවට නංවන්න පුළුවන් කණ්ඩායම ඉන්න මේ පැත්තට එතුමටත් එකතු වෙන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
පවන් සිත ඔබට. ගරු සීසිරි ජයකොඩි මැත්තම ඔබට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මූලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි අතිශයම සතුටු වෙනවා මෙම අවස්ථාවට සම්බන්ධ ලැබීම. ඒ වගේම අපේ රටේ කේන්ද්‍රීය විශේෂේෂ්ඨ අධ්‍යාපනයේ අපේ රටේ පැවතිච්ච නිදහස් අධ්‍යාපන නිසා ලෝකේ පුරාම අපේ රට තුලත් විවිධ වෘත්තිකයන් විවිධ විද්වතුන් කීර්තිදරයන් බිහිකරන අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිටින සියලුම දෙනාට විශේෂයෙන්ම පාසල් සුළු කම්කරුවගේ ඉඳන් ගුරුවරයා විදුහල්පතිවරයා විශ්වවිද්‍යාල මහාචාර්යවරයා උපකුලපතිවරයා දක්වාත් ඒ වගේම ගෞරව අධ්‍යාපන ඇමතිතුමා ප්‍රමුඛ රාජ්‍ය ඇමතිතුන් සියලු දෙනාටම මේ සඳහා දරන උත්සාහය පිළිබඳව අපි අගය කරනවා. අපේ සතුට ආචාර්ය පළ කරන්න අවස්ථාවක් කරගන්නවා. නමුත් අපි මුහුණ දීලා තියෙන බරපතල ගැටු රාශියක් තියෙනවා. ඒ තමයි ඒ තුනක් ලබා ගන්න ශිෂ්‍යෝ. අපි දන්නවා ඒ තුනක් විද්‍යාංශයෙන් ජීව විද්‍යාංශයෙන් ලබා ගන්න ශිෂ්‍යයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන්න බෑ. කලාංශයෙන් ඒ තුනක් අරගෙන ගන්න පුණුවන් ඉහළම සමර්ථය ඔව් නීති පීඨයේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයට තේරෙන්නේ නැහැ. ඒ වගේම වාණ්ජංශයෙන් ඒ තුනක් අරගෙන ජයපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඒ ශිෂ්‍යයාට යන්න බෑ. ඒ තුනක් ගත්තට පස්සේ ඒ ළමයට වෙන මොන ප්‍රතිඵලයක්ද අපි ගන්න කියන්නේ? සමහර ඒ තුනක් ගත ළමයිට තමුන් බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳව නැවත සාකච්ඡාවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව අපි හැමෝටම ඇගෙන ප්‍රත්‍යක්ෂ වෙන කාරණයක්. විශේෂයෙන් අපි දන්නවා වෘත්තීන් අභිමුඛව කරන විභාග අරමුණු කරගත් අධ්‍යාපනයේ වෙනුවට වෘත්තීන් අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයකට වෘත්ති අරමුණු කරගෙන කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට අපිට අද ගමන් කරන්න වෙලා තියෙනවා ලෝකයේත් එක්ක. එම ප්‍රතිසංස්කරණ වහවා අධ්‍යාපනඥයින් සහ මේ විෂය භාර අමාත්‍යවරුන් විසින් ගත යුතු ක්‍රියාමාර්ගයේ ලෙස අපි මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ නිසා අපිට පේනවා සමහර විශ්වවිද්‍යාල පාඨමාලා සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව ඊයේ දවසේ අපිට මුණ ගැහුණා යාපනයේ විශ්වවිද්‍යාලයේ සිද්ද විද්‍යාපීඨයේ ශිෂ්‍යෝ සමූහයා. ඔවුන් අපෙන් අහපු ප්‍රශ්නේ තමයි ආයුර්වේද උපාධිය හැදෑරීම සඳහා ඔවුන් අපෙන් අහ ප්‍රශ්නය මෙතරම් ශිෂ්‍ය ප්‍රමාණයක් එකපාර බඳව ගන්නේ ඇයි කියලා. 1600කට වැඩි පිරිසක් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු රැකියාව විරහිතව ඉන්නවා. 135කට වඩා වැඩි මුදලක් එක ශිෂ්‍යයෙක් වෙනින් අපි වැය කරනවා. ඊළඟට 400කට වැඩි පිරිසක් වර්ෂයකට ආයුර්වේද උපාධිධාරීන් ලබනවා. ඔවුන්ට අවශ්‍ය උපාධිය ලබා ගත්තයන් පස්සේ සිය වෘත්තියට පුහුණු වීමට ලැබෙන ලබා දිය යුතු පුහුණුව ලබා දෙන්නවත් ඒ පුහුණු කාල සීමාව තුළ ඔවුන් වෙනුවෙන් ගෙවන් ලබන වේතනය ලබා දීමටවත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ආර්ථික හැකියාවක් නැහැ. ඒ නිසා අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් ඒ විශේෂේෂ්ඨමල ආයතනත් අදාළ දෙපාර්තමේන්තුත් එක්ක සැබෑ සාකච්ඡාවක් ආරම්භ විය යුතු බව අපි යෝජනා කරනවා. එවැනි අරමුණු වලින් තොරව හුදෙක් බඳවා ගැනීම පමණක් අපේ රට ඉතිහාසයේ පුරා මුහුණ දුන්න මේ ගැටලුව විසඳෙන්නේ නැති බව මතක් කරනවා. අපි දන්නවා අපේ යක්කල දේශීය වික්‍රමාර්ති දේශීය වෛද්‍ය විද්‍යාලයේ විශ්වවිද්‍යාලය අපි ආරම්භ කළා. ඒ ආරම්භ කළත් කොළඹ විශ්වවිද්‍යාල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ තියෙනවා. විශ්වවිද්‍යාලට අනුබද්ධව, නැගෙනහිර විශ්වවිද්‍යාලට අනුබද්ධව, යාපනය විශ්වවිද්‍යාලට අනුබද්ධව. හැබැයි මේ පාඨමාලා පිළිබඳව අදාළ දෙපාර්තමේන්තු සහ ඒ ආයතන නැවත නැවතත් සාකච්ඡා කළ යුතුව අපි යෝජනා කරනවා. අපේ රටේ පාරම්පරික ලියාපදිංචි වෛද්‍යවරු 22,000ක් ඉන්නවා. ලියාපදිංචි නොවන පාරම්පරික වෛද්‍යවරු 20,000කට වැඩි පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අය වෙනුවෙන් එකම පාඨමාලාවක්වත් සකස් කරන්න මේ විශ්වවිද්‍යාල පියවර අරගෙන නැහැ. හුදු ලකුණු පටිපාටියේ ඉසට් ස්කෝර් මත සමහරු තමුන්ට ලැබෙන නිසාම ලබන අධ්‍යාපනය ඒ අර කැමැත්තකින් පිවිසෙන අධ්‍යාපනයක් නෙවෙයි. කැමැත්තක් නැතුව සිදු කරන කැමැත්තෙන් සිටින අයට අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්තාව සලසනවද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය? පාඨමාලාව පටන් ගන්නවද? විශේෂේෂ්ඨ පිළිවෙත් ගැඹුරු අධ්‍යයනය ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවද? නැහැ. අකමැත්තෙන් සමහරු වෙනවා සමහර විශ්වවිද්‍යාලවල, සමහර පීඨවලට සමහර උපාධි අදාරන්න. ඒ අයව නඩත්තු කරන අවසානයේ අතෘප්තිකර උපාධාරින් පිරිසක් බිහි කරන ආයතන බවට අපි පරිවර්තනය විය යුතු නැහැ. ඊට වඩා අපේ රට තුළ ගොඩනැගිච්ච මේ විශ්වීය දැනුම, ශාස්ත්‍ර අවබෝධය ප්‍රායෝගික අධ්‍යයනය බවට පරිවර්තනය කිරීමෙන් ගමන් කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ මේ ගරු සභාව විවිධ අවස්ථාවල සාකච්ඡා කරන විවිධ වෘත්තීන්ට විවිධ රටවලට වෘත්තිකයින් ගේ උපරිම ඵලදාව ලබා ගත හැකි ආයතන බවට අපේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම ගරු චන්දිම ඊරක්කොඩි මැතිතුමා ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාය කාල පරිච්ඡේදයේ ජාතික පාසල් 1000ක වැඩසටහන ඉතා විශිෂ්ට ක්‍රියාවක් අපි ඉල්ලීම කරන නැවත ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් ඒ ජාතික පාසල් අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව එළියට ගන්න උන්ට ශක්තිය දෙන්න අපේ දරුවන්ට වඩා විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ ජාතික පාසල් 1000ක වැඩසටහන ගරු අධ්‍යාපන අමාත්‍ය වෙලා සිටපු අපේ ගරු අග්‍රාමාත්‍යතුමා දිනේෂ් කුමාර ඇමතුමා එම කාල පරිච්ඡේදයේ ආරම්භ කරපු වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අධ්‍යාපනය සෞඛ්‍යත් පළාත් සභාවෙන් ඉවත් විය යුතුයි. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බන්ධන වලින් එහාට ගිහිල්ලා බටහිර සෞඛ්‍ය සේවය අනුගමනය කරන යම් ක්‍රියාදාමයක් තියෙනවා. අද පළාත් සභාව සියල්ල ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්ගේ හිතුමතේ හිතුවක්කාර හැසිරීම මත සමහර ගුරු වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ කලාප කාර්යාල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ග්‍රහණයට ලක් කර තියෙනවා. ඔවුන්ගේ හුදුපටු දේශපාලන අරමුණු වෙනුවෙන් විදුහල්පතිවරු සහ ගුරුවරුනුත් කලාප අධ්‍යාපන කාර්යාලත් මෙහෙයවමින් පවතිනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා පළාත් සභාව අද වෙන විට අපි ගරු අධ්‍යාපන ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ව්‍යුහ කමුටු වලට පසුගිය කාල පරිච්ඡේදයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ව්‍යුහ කමුටුවේ කලාප කාර්යාල වල ඉදකඩ සැපුණා. ඒ තවදුරටත් ශක්තිමත් කරලා පළාත් විශේෂයෙන්ම කලාප කාර්යාල වල අධ්‍යාපන ව්‍යුහ කමුටු සඳහා තව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය සිදුකරනද සංවර්ධන යෝජනා ක්‍රම යෝජනා නිලධාරීන්ට හිතුමතේ ඉදිරිපත් කිරීමට ඉඩ නොදී ඒ සැබෑ මහජනයාගේ අදහස් තේරුම් අරගෙන ඒ වගේම විෂම විච්ඡ අධ්‍යාපන ක්‍රමය තුළ වඩාත්ම ගැළපෙන පාසල් තෝරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයට අපි අවතීර්ණ වෙමි. එසේ වෙමින් අපේ රටේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ජයග්‍රහණයට ඔබතුමන්ලා දරන වෑයමට ස්තුතිවන්ත වෙමින් සහ ඒ ඉදිරියට ගෙන යාම අපේ වක්කීම බව ප්‍රකාශ කරමින් නියඳ වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
බොහොම සිත ගරුව මහත්වනේ ගරු එස් වී රාධකිෂ්ණ මහත්මයා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්.
විනාඩි කීයද?
මිනිත්තු 12යි.
සභිකේ තලමේ තංගෙන්ද උදවි සභානායක අවර්ගලේ ඉන්ද්‍රය ඉඳ කල්වි අමචුණේ වරවසලව திட்டத்திலே විශේෂமாக கௌரவ சுசில் பிரேமஜந்த் அவர்களுக்கு நாங்கள் இந்த நேரத்தில் நன்றி செலுத்த வேண்டும். அதாவது கல்வி மறுசீரமைப்பு இப்பொழுது கொண்டு வரப்பட்டிருக்கின்றது. இந்த கல்வி மறுசீரமைப்பு என்பது இலங்கையினுடைய கல்வி முறையை மாற்றுவதற்கான ஒரு சந்தர்ப்பத்தை ஏற்படுத்தியிருக்கின்றது. இது கடந்த காலங்களிலே கல்வி அமைச்சராக இருந்த பந்துல் குணவர்தன அவர்கள் இதை செய்ய எத்தனித்தார். அகில விராஜ் காரியவசம் அவர்கள் கல்வி அமைச்சராக இருந்த பொழுது இதை செய்ய எத்தனித்தார். ஆனால் இந்த இருவருக்குமே முடியாமல் போன ஒரு விஷயத்தை திரு சுசில் பிரேமஜயந்த் அவர்கள் முன்னெடுத்திருப்பதை இன்று நாங்கள் வரவேற்கின்றோம். அதே போல அவருடைய இந்த காலகட்டத்திலே எனக்கும் இந்த கல்வி மறுசீரமைப்பிலே பங்கு வகிப்பதற்கான சந்தர்ப்பம், அதாவது SOS கமிட்டி மூலமாக இதை செய்வதற்கான சந்தர்ப்பம் கிடைத்ததற்கு எனக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். ஆகவே திரு சுசில் பிரேமஜயந்த் அவர்கள் 2007 இந்த நாட்டினுடைய கல்வி அமைச்சராக இருந்த பொழுது மலையக பிரதேசத்துக்கு கிட்டத்தட்ட 3000-க்கு மேற்பட்ட ஆசிரியர் கொடுப்பதற்கான சந்தர்ப்பம் அன்று கிடைத்தது. அதே போல இப்பொழுது 2900 ஆசிரியர்கள் கொடுப்பதற்கான முயற்சியை எடுத்திருப்பதாக அவர் சொல்லியிருக்கின்றார். ஆகவே அதையும் நாங்கள் வரவேற்கின்றோம். பொதுவாக மலையக பாடசாலைகளுடைய கல்வி அபிவிருத்தியை பற்றி நாங்கள் பேச வேண்டுமானால் 1972 ஸ்ரீமாவோ பண்டாரநாயக்கா இந்த நாட்டினுடைய நாட்டை குடியரசாக செய்த பொழுது இந்த நாட்டிலே இருக்கின்ற பெருந்தோட்டங்களை அரசுடமையாக்குவதற்கான எடுத்த நடவடிக்கையின் காரணமாக அப்பொழுது பெருந்தோட்டத்திலே இருந்த சில பாடசாலைகளை அரச பாடசாலையாக பொறுப்பேற்பதற்கான நடவடிக்கை எடுக்கப்பட்டது. அப்பொழுது எடுக்கப்பட்ட அந்த காலகட்டத்திலேதான் 1977 சுவாமியமூர்த்தி தொண்டமான் ஐயா அவர்கள் இந்த நாட்டினுடைய ஒரு அமைச்சராக வரக்கூடிய சந்தர்ப்பம் கிடைத்தது. ஆகவே அதற்கு பிறகு பெருந்தோட்ட பாடசாலைகள் அரச பாடசாலைகளாக அங்கீகரிக்கப்பட்டு அதனுடைய வளர்ச்சி படிப்படியாக ஆரம்பிக்கப்பட்டது. நான் இருக்கின்ற 1980களிலே முதல் முதலாக 402 ஆசிரியர்கள் கொடுப்பதற்கான முயற்சி அந்த காலத்திலே எடுக்கப்பட்டது. அதன் அடிப்படையிலே அதற்கு பிறகு ஸ்வீடன் உதவியுடன் சீடா திட்டத்தின் மூலமாக பல பாடசாலைகள் அபிவிருத்தி செய்யப்பட்டன. கொட்டகலை பகுதியில் உள்ள பாடசாலைகள் GTS மூலமாக அபிவிருத்தி செய்யப்பட்டன. அதே போல ஹங்குராங்கட்ட பகுதியிலே கனடா மூலமாக அபிவிருத்தி செய்யப்பட்ட பல பாடசாலைகள் உருவாகியிருக்கின்றன. அதற்கு பிறகு அந்த காலகட்டத்திலே ரணில் விக்ரமசிங்கா இன்றைய ஜனாதிபதி அவர்கள் அன்று இந்த நாட்டினுடைய கல்வி அமைச்சராக செயல்பட்ட காலத்திலே கல்வி அந்த பாடசாலைகளை முன்னேற்றுவதிலே அவர் மிகவும் அக்கறையாக செயல்பட்டார். அதே போல கல்வியர் கல்லூரிகள் ஏற்படுத்தப்பட்டு ஆசிரியர்களை பயிற்றுவிப்பதற்கான நடவடிக்கை போன்ற விஷயங்களை அவர் முன்னெடுத்ததை நாங்கள் மறக்க முடியாது. நிச்சயமாக அவரை பாராட்டியே தீர வேண்டும். ஏனென்றால் கல்வி அபிவிருத்தியிலே ரணில் விக்ரமசிங்கே அவருடைய பங்கு மிக அதிகமாக இருக்கின்றது நான் சொல்லலாம். அதே போல இந்த நாட்டினுடைய கல்வி அபிவிருத்தி பாதையிலே இப்பொழுது மலையகத்தை சேர்ந்து 14,500 ஆசிரியர்கள் இப்பொழுது சேவையாற்றுகின்றார்கள். அதிலே ஒரு தொகுதி ஆசிரியர்களுடைய அந்த உதவி ஆசிரியர்களாக பெறப்பட்டவர்கள் இன்னும் 100 பேருக்கு அந்த அவருடைய முழு சம்பளம் பெற்றுக் கொள்ளாத முடியிலே 57 பேருக்கு இருப்பதாக நாங்கள் அறிகின்றோம். அதையும் கொடுப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்திலே சுட்டிக்காட்ட விரும்புகின்றேன். இதற்கு அப்பால் இந்த முறை ஓலெவல் அதாவது கல்வி பொதுத்தர சாதாரண பரீட்சையிலே அதிகமான பாடசாலைகள் நல்ல பெறுபேறுகளை பெற்றிருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. தமிழ் மொழி பாடசாலைகளிலே அதிகமாக பெறுபேறு பெற்றிருக்கின்றது வடக்கில் இருக்கின்ற யாழ்ப்பாணத்தை சேர்ந்த வேம்படி கல்லூரியாகும். அதே போல ஜஃப்னா ஹிந்து காலேஜ், அதே போல வின்சென்ட் கல்லூரி பெட்டிகுலோ, அதே போல மலையகத்திலே அதிகமான பெறுபேறுகளை கொண்டது ஹைலண்ட்ஸ் கல்லூரி. கிட்டத்தட்ட 31 பேர் 9A எடுத்திருக்கின்றார்கள், 27 பேர் 8A எடுத்தும் அதிகமான 99 பேர் அந்த பாடசாலையிலே அதிகமான பெறுபேறுகளை பெற்று பல்கலைக்கழகத்திற்கு தெரிவாக கொழும்பு ஹிந்தி லேடிஸ் இப்படி பாடசாலைகள் பெற்றிருக்கின்றன. அதே போல இந்த முறை தோட்ட பாடசாலைகளிலும் அதிகமான பாடசாலைகளிலே 9A எடுத்து பெற்றிருப்பதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த கல்வியினுடைய வளர்ச்சியை நாங்கள் நிச்சயமாக பாராட்ட வேண்டும். அதே போல இந்த கல்வி வளர்ச்சியின் பொழுது நல்லாட்சி அரசாங்க காலத்திலே கிட்டத்தட்ட 25 பாடசாலைகளை ஜனாதிபதியாக அப்பொழுது பிரதமராக இருந்த ரணில் விக்ரமசிங்கே அவர்கள் சயின்ஸ் பாடசாலைகளாக உருவாக்க வேண்டும் என்ற யோசனையிலே அவர் எங்களுக்கு ஒரு அபிப்பிராயத்தை வழங்கினார். ஆனால் அதற்கு பிறகு அண்மையிலே நடந்த ஒரு கூட்டத்திலே கூட அவர் சொல்லியிருக்கின்றார், ராதாகிருஷ்ணனுக்கு நான் இதை பொறுப்பு கொடுத்தேன், அவர் செய்யாவிட்டால் நீங்கள் அவரே கேளுங்கள் என்று சொல்லியிருக்கின்றார். என்னை பொறுத்தளவில் அந்த பாடசாலைகள் அனைத்துக்கும் வளங்கள் கொடுக்கப்பட்டிருக்கின்றன, வசதிகள் செய்து கொடுக்கப்பட்டிருக்கின்றன. ஆகவே இந்த பாடசாலையில் இல்லாத ஒரே ஒரு பிரச்சனை ஆசிரியர் பிரச்சனை. ஆகவே இந்த ஆசிரியர் பிரச்சனையை தீர்ப்பது சமகால அரசியல் பிரமுகர்களுடைய அல்லது அந்த கல்வி அமைச்சருடைய பொறுப்பு. இதன் அடிப்படையிலே பசர தமிழ் மகாவித்யாலயம், பண்டாரவள தமிழ் மகாவித்யாலயம், சரஸ்வதி சிசி பதுல்ல தமிழ் கேர்ள்ஸ் ஸ்கூல்ஸ் பதுல்ல, ஹப்புத்தல டிஎம்வி ஹப்புத்தல, விபுலானந்தா மொனராகல, கனகநாயகம் பல்லாங்கொட, சென்ட் ஜோன்ஸ் ரத்னபுர, அதே போல கதிரேசன் தரணியகல, சென்ட் மேரிஸ் யட்டியான்தோட்டம், ரத்னபுர டிஎம்பி, ஸ்ரீகிருஷ்ணா காவத்த டிஎம்பி, ராகல டிஎம்பி, குவாலிட்டி நூரேலியா, தலவாக்கல டிஎம்பி நூரேலியா, ரத்தோட்டை ஹிந்து, விக்னேஸ்வரா டிஎம்பி பன்வில்ல, கப்பல ஹிந்து காலேஜ், கட்டபுல்லா டிஎம்பி, ஹைலண்ட்ஸ் காலேஜ், ஹோல்ப்ரூக் கல்லூரி, டிக்கோயா தமிழ் மகாவித்யாலயம், ஹதுனுவாவ வித்யாலயம், அதே போல மில்லக்கந்த புலசிங்கல போன்ற 25 பாடசாலைகள் அபிவிருத்திற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கின்றன. ஆனால் இந்த பாடசாலைகளுக்கு ஏ லெவல் படிப்பதற்கான ஆசிரியர்கள் அங்கு கொடுக்கப்படவில்லை. இதன் அடிப்படையிலே நாங்கள் இந்திய அரசாங்கத்தை அணுகி இந்தியாவிலிருந்து பாடசாலை அதாவது ஆசிரியர்களை கொண்டு வர முயற்சித்த பொழுது சில தொழிற்சங்கங்கள் இதற்கு எதிராக செயல்பட்டன. ஆசிரியர் தொழிற்சங்கங்கள் எதிராக செய்யப்பட்டன. நம்ம தொழிற்சங்கங்கள் இல்ல, ஆசிரியர் தொழிற்சங்கங்கள் இதுக்கு அவங்க சொல்றாங்கன்னு வச்சுக்கிட்டாங்க. அப்படி இல்ல ஆசிரியர் தொழிற்சங்கங்கள் ஆசிரியர் தொழிற்சங்கங்கள் இதற்கு எதிராக குரல் கொடுத்ததன் காரணமாக அந்த விஷயம் நிறுத்தி வைக்கப்பட்டது. அதன் போல நான் மாகாண கல்வி அமைச்சராக இருந்த பொழுது 25 பேர் இந்தியாவுக்கு அனுப்பி அவர்களை 25 பேர் பிஎஸ்சி கிராஜுவேட்டாக இங்கே கொண்டு வந்தோம். அதே போல அங்கிருந்து ஆசிரியர் கொண்டு வந்து
துணக்க காலத்தின்
அதே போல இப்ப டிராப் அவுட் கூடவாக இருக்கின்றது. விசேஷமாக வெஸ்டர்ன் ப்ரொவின்ஸ்ல 6,287 பேர் டிராப் அவுட் இருக்கிறாங்க, சென்ட்ரல் ப்ரொவின்ஸ்ல 2,382 பேர். அதிலே அதிகமாக இருக்கு டிராப் அவுட் வந்து நுவரெலிய பகுதி. ஆகவே இதையும் கருத்தில் கொள்ள வேண்டும் என்பதை கேட்டுக்கொண்டு இன்று இந்தியாவில் இருக்கின்ற மதுரை உயர்நீதிமன்றம் ஒரு தீர்ப்பு கொடுத்திருக்கின்றது. அதாவது சிறிமா சாஸ்திரி ஒப்பந்தத்திலே இந்தியாவுக்கு சென்றவர்களுக்கு கட்டாயம் அங்கு அவர்களுக்கு குடியுரிமை கொடுக்கப்பட வேண்டும் என்பதை சொல்லியிருக்கின்றார்கள். இதை நாங்கள் வரவேற்கின்றோம். ஏனென்றால் இந்தியாவிலே போய் அதிகமான நாட்களிலே குடியுரிமை இல்லாமல் பல கஷ்டங்களை அனுபவித்து இன்னல்களை அனுபவித்து வந்த அந்த மக்களுக்கு ஒரு உயர்நீதிமன்றம் அங்கு தீர்ப்பு கொடுத்திருக்கின்றது. ஆகவே அதை நாங்கள் கட்டாயப்படுத்த வேண்டும். இல்லாவிட்டால் அவர்களை இங்கு கொண்டு வந்தால் நிச்சயமாக இப்பொழுது தோட்டத்திலே குடியேற்றப்பட வேண்டும். தோட்டத்திலேயே இன்னைக்கு இருக்கிற நிலைமையிலே அவர்கள் கொண்டு குடியேற்றப்பட்டால் மீண்டும் அவர்கள் பிச்சைக்காரராக தான் போவார்கள். ஆகவே அந்த நிலைமையை மாற்றி அவர்களுக்கு அங்கு குடியுரிமை வழங்குவதற்கான வாய்ப்புகள் இருக்கும் பொழுது அதை நாங்கள் நிச்சயமாக ஆதரிக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்திலே கூறிக்கொண்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
கௌரவ உறுப்பினர் அவர்களே, ஒரு சின்ன திருத்தம், அது மதுரை உயர்நீதிமன்றம் இல்ல மெட்ராஸ் உயர்நீதிமன்றம், தயவு செய்து தகவலை செக் பண்ணிக்கணும். ஒரு நிமிஷம் நான் முடிச்சிடுறேன். பதறாதீங்க. இப்ப அது மெட்ராஸ் உயர்நீதிமன்றம், ஆனா வரவேற்கக்கூடிய விஷயம் தான், அது எல்லாரும் வரவேற்கிறோம், ரொம்ப நல்ல விஷயம். ஒரே ஒரு சின்ன கிளாரிபிகேஷன், நீங்க சொன்னதை நான் முழுமையாக ஏத்துக்கிறேன். இன்னைக்கு வந்து குறிப்பா சொன்னா ரத்னபுரம் அந்த பகுதியில் வந்து டீச்சர்ஸ் இல்லாதது ஒரு பெரிய பிரச்சனையா இருக்கு. கிட்டத்தட்ட 31 வருஷத்துக்கு சயின்ஸ் மேத்ஸ் டீச்சர்ஸ் இல்லாதது ஒரு பெரிய பிரச்சனை தான். ஆனா அதே நேரத்தில் நாங்கள் இதை கொஞ்சம் ஆராயும் போது நாங்கள் ஒரு விஷயம் கவனிச்சோம். அங்க வந்து அந்த டீச்சர்ஸ் வந்து அந்த பெருந்தோட்ட பகுதிகளில் வேலை இருக்க மாட்டேங்கிறாங்க, ஏன்னா அவங்களுக்கு ஃபெசிலிட்டிஸ் கிடையாதுனால. இந்த இந்திய அரசாங்கம் மூலியமா நாங்கள் வந்து 40 டீச்சர்ஸை கொண்டாடுறதுக்கு ப்ரொபோசல் கொடுத்துருக்கோம். No, I'm talking about former education minister. I'm talking on his proposal on one organization. Please wait. So, if you have said that, you have to send a proposal to the ASI. You can see that in the next few days. The next one is in the teaching villages, the plan for teaching quarters. So, that's why you have to take the next one. Thank you.
Relax. Garu DB Heratmetuma, Vodamata Minitu, Ataka Kalayatino. Order please, Garu Niyojakarka Sabha Sabhavatwa Mulasani.
மூலாசனாரோட நியோஜகாரக சபா சபாபதித்துவமணி ஸ்துதி அவஸ்தாவ லபாதியின் பிலிபந்தவு அது அப்பி அத்தியாபன வயசேஷி பிலிபந்தவு சாகச்சா கரண முகத்து விசேஷன்ம பவத்தின் அபியோகியன் வலட்ட முகனதென பிரஜாவ கதீமே காரணாவலி இட்டுக்கிரியுமே விஸ்வாசே பதனம் கிரகனாய் அப்பி மே அயவேலைக்கு நேர் விவாதிட்டு சகபாகி வெண்ணி அப்பி அயவேலைக்கனேன் 6.14% அத்தியாபனை வேணும் வெங்கரில் தீன வேளாவுக்கு விசேஷன்ம மே வசர துள அப்படி பராபுரத்துவன அத்தியாபன ரட்டண்ட கேலப்பின பிரதிக்ரியாவ கொய் வித்தியில் இட்டுவினவதுக்கின காரணாவ பிலி வந்தவு சுபவாதிவ பலன் அப்பிட்ட ஹெக்கியாவ கிளபில தீனும் மமேம கியான்னே CWW கண்ணங்கர மெத்துமாகி நிதாஸ் அத்தியாபனை பிரதிபல புற அவருது தசக ஹத்தாட்டகட்ட ஆசான காலையாக ஸ்ரீலங்கா புக்தி விந்தின பசுவிமாக துல அது இக்க பெத்தகின் அப்பி தக்கினவா விஸ்வே ஜெயகான புழுவாங் நாசாயத்தினே பியாக்காரகம் வலட்டு பவா ஹவுல் என்ன புழுவன் விசேஷ அச்சியின் நிர்மாணே கரான லங்காவி அத்தியாபனி இவாள் விழா தீரும் இவகேம அனித் பெத்தின் கத்தகம மகா பரபத்தல சமாஜ வியசனை அக்கரா கெனியான புறவேசியா நிர்மாணி கிரிமி கிரியாவளிக்கு மேத்துல சித்த உணாதிக்கின காரணாவ செல்லகிலட கண்ட வேணும் மே காரண வலட அமத்தரவு அப்படி தக்கினவா லங்காவி விதுவால் தாதாஸ் எகசே விசிஹாய்க்கு வசரகட තුන්ලක්ෂ පනස්දහක් සිසු දරු දරුවන් බාර අරගෙන ඔවුන් රටේ උන්නතියට මේ අත්දැකීම් පදනම් කරගෙන සැලසුම් හදන්න දරන උත්සාහයක් අපි දකිනවා. වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මේ පිළිබඳව හසල මහා බරපතල පරිචයක් එක්ක කටයුතු කරනවා අපි දකිනවා. එතුමත් එක්ක සමීපව අපි කටයුතු කරනකොට එතුමාගේ දැක්ම ලෝකයේ අධ්‍යාපන ප්‍රගමනයන් එක්ක සාපේක්ෂව අපේ රට තුළ නිර්මාණය කරන දරන උත්සාහය ඇතරම අපි අගය කරන පමණක් නෙවෙයි, ඒ අවශ්‍ය උපරිම සහයෝගය දක්වන්න අපි සූදානම් වෙලා තියෙනවා. අපි දකිනවා උසස් අධ්‍යාපන විෂය භාර ඇමතිතුමා හැටියට ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමත්, ඒ වගේම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට අරවින්දන් මැතිතුමත්, විජිත බේරගොඩ මැතිතුමා පිරිවෙන් අධ්‍යාපනයේ පිළිබඳවත් අධ්‍යාපන ඇමතිතුමාට ප්‍රතිපත්ති හදන්න උදව් කරනවා, වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රමුඛ ආයතන ප්‍රධානීන් මේ අධ්‍යාපන කටයුතු නිර්මාණය කරන ආකාරය දිහා බැලුවහම ඒ ලැබෙන සහයෝගය පිළිබඳව ප්‍රශස්ත මානසික මට්ටමක් මහජන නියුත්වෙන් හැටියට අපි තුල තියෙනවා කියන එක මතක් කරන්න ඕන. මෑත භාගයේ ගත්තාම ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන දරුවෝ ගත්තාම විශාල ප්‍රමාණයක් ඕන් ලැබපු අධ්‍යාපනය රටට උචිතද කියන ප්‍රශ්නය අපි දකිනවා. සාමාන්‍ය පෙළෙන් උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලිප්ටන් වටරවුමට ආපු ඒ උපාධිධාරීන් රටේ උන්නතියට අවස්ථා දෙකකදී දායක කරගෙන අද රාජ්‍ය ආයතනවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක්ක ඇත්තටම ඔවුන්ගේ දැනුම අපිට රටට භාවිතා කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව තක්සේරුවට එළෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිසා අපි යෝජනා කරන්නේ ගරු අධ්‍යාපන ඇමතිතුමා, පහුගිය දවසක අපිව කැඳවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවබෝධයක් ලබා දෙනකොට පුංචි කාලේ ප්‍රාථමික ලදරු අධ්‍යාපනයෙන් නැත්නම් පෙරපාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහිල්ලා ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ඊළඟට විශ්වවිද්‍යාල වෘත්තීය ක්ෂේත්‍රයන් කරා යොමු කරන ක්‍රමවේදය පිළිබඳව අපිට හරි අවබෝධයක් ලබලා දුන්නා. අපි දකිනවා දියුණු වෙන ලෝක රටවල්වල අවුරුදු 20ක් 21ක් වෙනකොට දරු උපාධියක් ලබාගෙන රටේ සංවර්ධනයට දායක වෙනවා. නමුත් අපේ රටේ අවුරුදු 25ක් 30 යනකම් අධ්‍යාපනයක් ලබන විශ්වවිද්‍යාල තුලින් උසස් අධ්‍යාපනය නමුත් ලබා ගත්තයින් පස්සේ රටට උචිත සේවයක් කරන්න පුළුවන් දැනුමක් ඔහු ගා තියෙනවද කියන එක පිළිබඳව ගැටලු අපි ගාව තියෙනවා. ඒ නිසා වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා අවුරුද්දකට ලබා ගන්න 350,000ක් වන දරුවෝ ඔවුන් මේ අධ්‍යාපන ප්‍රවේශය කරා යොමු කරලා ඒ දරුවන් රටට ගැලපෙන පමණක් නෙවෙයි ලෝකයට ගැලපෙන ඒ වගේම විශ්වය පිළිබඳව අවබෝධයක් ලබන්න පුළුවන් දැනුමක් ඇති පිරිසක් බවට පරිවර්තන කිරීමේ වගකීම ඉටු කිරීම අත්‍යවශ්‍ය කියන කාරණාව. අපේ රටේ මේ වන විට නිදහස් සෞඛ්‍යයක් තියෙනවා, නිදහස් අධ්‍යාපනයක් තියෙනවා, ඒක හරි විදිහට භාවිතා කරාද කියන ප්‍රශ්නේ අපි ගාව තියෙන හින්දා සැකයෙන් යුක්තව මේ ක්ෂේත්‍රයේ දිහා බලලා අපිට අවශ්‍යයි මේ පරිශනාත්මක ප්‍රතිඵල අපිට රටට ගැලපෙන විදිහට නිර්මාණය වෙන දකින්න අපිට අවශ්‍යයි. ඒ නිසා අපි විශ්වාසයක් තියලා තියෙනවා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු රාජ්‍ය ඇමතිවරු ලේකම්තුමා ඇතුළු නිලධාරිතුමල්ලා මේ කාරණාව හරි විදිහට මේ සමාජය තුළ ඉටු කරයි කියන විශ්වාසයත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. මූලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි පහුගිය අවුරුදු 20ක් 25ක් කාලයක් දිහා බැලුවාම මේ අධ්‍යාපනයේ වෙනුවෙන් වියදම් කරපු මුදල් ප්‍රතිපාදන රටට උචිත විදිහට පාවිච්චි කරාද කියන ප්‍රශ්නේ අපි දකිනවා. අපේ සමාජය තුළ හැම කටයුත්තක්ම තක්සේරු කරන්න දේශපාලන භූමිකාව තුළ ඒ දේශපාලන කඳවුරුවල ප්‍රතිපත්තිත් එක්ක කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. රටට ගැළපෙන ක්‍රමවේදයක් ආපුවාම සමහර දේශපාලන කඳවුරුවලට ගැළපෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවනම් ඔවුන් එකට එරෙහි වෙනේ ස්වභාවය අපි දැක්කා. උදාහරණයක් කර ගත්තාම පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රට තුළ ක්‍රියාත්මක වෙන
ආකාරය
අපි දකිනවා. අතිවිශාල මුදල් සම්භාරයක් වියදම් කරලා මේ රටේ දරුවෝ විදේශීය රටවල් වලට යනවා. ඒ අධ්‍යාපනය ලබන්න යනකොට නේපාලේ, බංගලාදේශ වගේ රටවල් වලට පමණක් නෙවෙයි, එංගලන්තේ, ඇමරිකාව වගේ, චීනය වගේ රටවල් වලටත් යනවා. අපෝහුගෙන් අධ්‍යාපනය ලැබලා ඇවිල්ලා ලංකාවේ වෛද්‍යවරු බවට පරිවර්තන වෙනවා. හැබැයි අපේ රටේ අවස්ථා ගණනාවක උත්සාහ කරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හදලා ගමේ සාමාන්‍ය පන්ති ජනතාවට දරුවන්ට වෛද්‍යවරු වෙන්න අවශ්‍ය පහසුකම් මේ මහපොළොව තුරද ගන්න. එහෙම වුණා නම් අපිට විදේශ විනිමය විදේශ රටවලට යන්නේ නැහැ පමණක් නෙවෙයි, විදේශ රටවල ශිෂ්‍යයන් පව මෙහාට ගේන්න තිබුණා. දැනුමින් පෝෂණය වෙච්ච උගතුන් බුද්ධිමතුන් ආචාර්ය වෙහෙට කටයුතු කරන්න හිටියා. ඒකට වටිනාකමක් දෙන එකට දේශපාලනේ හරස් වුණා. අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මේ විතරක් නෙවෙයි, විවිධ වෘත්ති අධ්‍යාපන මේ රට තුල හදන්න පුළුවන්. ඒ සියල්ල හැලු කරා. ඒ වගේම අපි දකිනවා ගුරුවරු ගත්තාම මූලාසනාරුවරු ගරු සභාපතිතුමනි තාමත් උත්තුංග කාර්තාවයක් ඉටු කරනවා. මේ සමාජයේ ඉහළ ස්තරය තුල වුන් ඉන්නේ මේ පෞගේ කාල පරාසය පුරාම ඔවුන් භෞතික වශයෙන් භාවිතා කරලා ඔවුන් මුදල් මත තක්සේරු කරන පිරිසක් බවට පරිවර්තනය කරලා එක් එක් වෘත්තීය සමිති නායකයෝ ඔවුන් පාරට බස්සන්න කටයුතු කරපේක ඉතාමත් නිඳිතයි. අපි දකිනවා ගුරුවරු ගත්තාම පූජනීය තත්ත්වෙන් තියන්න ඕන. ඔවුන්ගේ අයිතිවාසිකම් ඉටු කරන රජයේ බැඳලා ඉන්නෝ. පෞගේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අයවැලේ කෙනෙන් මුදල් වෙන් කළ ගුරුවරුන්ගේ වැටු පිසුමතාවය වෙනස් කරන්න ඒක විසඳන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබුණා. අවාසනාවක මාත වෘත්ති සමිති නායකයෝ ගුරුවරු පාරට බස් අප හැටි දැක්කා. මේ කාරණාව පමණක් නෙවෙයි, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න දරුවෝ ඒක ඇතුළත වෙන මහා බරපතල ඊර්ෂ්‍යා වෛරකාරී
ක්‍රියාකාරකම්.
බොහොම ස්තුති, විනාඩි තත්පරයක් දෙන්න. මේ කාරණාවත් එක්ක අද රටට උගතුන් බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මේ රටේ මානසික වෙනසක් ඇති කරන තත්ත්වයක් එක්ක අපේ ඇමතිතුමාට කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
Thank you honorable former president Maithripala Sirisena, you have 10 minutes.
ගරු කාර්ය සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම ඉතාමත් සතුටු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව. මූලික වශයෙන් මම පෙන්වා දෙන කාරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන විෂමතාවය. ගම නගරය ඒ වගේම වතු ප්‍රදේශ ගත් විට ග්‍රාමීය ප්‍රදේශත් ඒ වගේම නගරයත් අනිත් පැත්තෙන් වතුකරය මේ ප්‍රදේශ තුනම ගත්තාම අධ්‍යාපනයේ විශාල විෂමතාවයක් තිබෙනවා. ඒ නිසා තමයි පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව කොළඹ ජනප්‍රිය පාසල්වලට අනිත් ප්‍රදේශවල විශාල තරඟයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ විෂමතාවය ඉවත් කිරීම සඳහා ජාතික වශයෙන් යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය බොහොම පැහැදිලිව පෙනී යනවා. අනිත් පැත්තෙන් කියන්නට ඕනේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තහම මේ රටේ විශේෂයෙන්ම මම නියෝජනය කරන ප්‍රදේශයේ උතුරුමැද පළාතෙත් පොළොන්නරුවෙත් විශාල ගුරු හිගයක් තිබෙනවා. මේ ගුරු හිගය අවම කිරීම සඳහා රජය යම් කිසි වැඩපිළිවෙලක් ගැනීම ඉතාමත් වැදගත් අවශ්‍යයි. අපේ දුප්පත් ඉතාම අසරණ දරුවන් ඉන්න ප්‍රදේශවල මේ ගුරුහිගේ නිසා ඉංග්‍රීසි ගුරුවරු ඒ වගේම ගණිතය විද්‍යා ගුරුවරු මේ ගුරුවරුන්ගේ තිබෙන ප්‍රබල හිගය බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. තවත් විශේෂයෙන් කළ යුතු කාරණයක් තමයි මේ පහේ ශිෂ්‍යත්ව විභාගය. දැන් පහුගිය පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලින් පස්සේ දරුවෝ 99%ක් ගෙවල් වලට ආවේ අඩාගෙන. ඒ වගේම අම්බලත් අනඩ පටන් ගත්තා. පහේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර තමා ලැබුණේ කියන එක තමයි දරුවෝ කිව්වේ මේ රටේ සෑම තැනින්ම. ඒ පිළිබඳව විශාල විරෝධයක් ඇති වුණා. ඒක නිසා මේ මම ජනාධිපති දරන කාලෙත් යම් උත්සාහයක් ගත්තා ලෝකයේ සංවර්ධන වූ රටවල් වල ලෝකයේ දියුණු රටවල් වල තියෙන ආකාරයට මේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරලා ලෝකයේ අධ්‍යාපනය අතින් ඉහළ මට්ටමක් තිබෙන ලෝකයේ රටවල් වල මම දන්නවා 8 වසරට යනකම් වාර විභාගයක්වත් නැහැ, ටර්ම් ටෙස්ට් එකක්වත් නැහැ. එතකොට 8 වසරේදී තමයි ළමයි වර්ග කිරීමක් කරන්න පටන් ගන්නෙ. ඒ අනුව තමයි වර්ග කළා එක් එක් ක්ෂේත්‍රවලට යවන්නේ. ඉතින් ඒක නිසා ළමෙක් පාසලට ඇතුල් කරපු දවසේ ඉඳලා එක පැත්තකින් පහේ ශිෂ්‍යත්වයේ සඳහා දුක් විඳිනවා ඒ දරුවා, අනිත් පැත්තෙන් විභාගයේ අසමත් වුණාම පහේ ශිෂ්‍යත්ව දරුවෝ ඇතැම් අවබෝධයක් නැති යම් සමාජ මට්ටමේ ටිකක් පහළ මට්ටමේ ඉන්න ඇතැම් දෙමව්පියෝ ඒ දරුවන්ට බරපතල විදියට හිරිහැර කරනවා. පහේ ශිෂ්‍යත්වයේ විභාගයෙන් අසමත් වෙච්ච ළමයෙක් දැන් අවුරුදු 2කට කලින්
සුයිසයිඩ් වුණා, සියදිවි නසා ගත්තා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම ගෙදරට ආපුවාම විභාග ප්‍රතිපාල කියපුවාම අසමත් කියලා ළමයාට පයින් ගහනවා, ගෙදරින් එළියට දාලා රැට ඇතුළට ගන්න දොර වහලා තියෙනවා. සමහර වෙලට ගෑනු දරුවෝ පවා, ඉතින් මේ ගෑනු දරුවෙක් කියන්නේ අවුරුදු 11ක විතර දරුවෙක්. ඉතින් ඒක නිසා මේ දෙමව්පියන්ට මේ පිළිබඳව තිබෙන ප්‍රශ්නෙත්, මේ දරුවන්ට වෙලා තිබෙන විශාල බරක්, මේ පහේ ශිෂ්‍යත්වය ලෝකයේ අධ්‍යාපනයේ සංවර්ධන වූ තත්වයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කරලා ඊට එහාට මේක ගෙන අරගෙන ඒ ළමයින් එක් එක් ශිෂ්‍යවලට වර්ග කරලා කලා විෂයන් කරන්නේ කවුද, විද්‍යා විෂයන් කරන්නේ කවුද, ඒ විදිහට විශ්වවිද්‍යාලවලට තේරීම කිරීමේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සාස් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. තවත් පැත්තකින් ගත්තහම මම කියන්නට ඕනේ, අපේ අද දුෂ්කර ප්‍රදේශවල පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, ඒ වගේ මොනරාගල වගේ ප්‍රදේශවල පාසල් බස් රථවල විශාල හිගයක් තිබෙනවා. ඒ පාසල් බස් රථ ඉතාමත් ඈත පිට ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා නගරයට එන්නේ. නමුත් ප්‍රවාහන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් කමිටුවක්පත් කරලා හෝ මේ පාසල් බස් රථ හරියාකාර වැඩ කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම මේ වරින් වර දවසකට සමහරවිට සතියකට දවස්වල් දෙකක් ළමයින්ට ඉස්කෝලේ යන්න පාසල් යන්න විදියක් නැහැ. තවත් පැත්තකින් ගත්තාම මේ ගුරු ශිෂ්‍ය විනය පිළිබඳව පාසල්වල ඇති වෙලා තිබෙන තත්ත්වය, මේ තිබෙන මානව හිමිකම් කතාව සමග ප්‍රධාන වශයෙන්ම ගුරුවරුන්ට ළමයෙකුට පුංචි දඬුවමක් පත් කරන්න බෑ. ඒ තුල දඬුවමක් කළොත් එහෙම දෙමව්පියෝ පොලිසියට යනවා, ගුරුවරයා දානවා රිමාන්ඩ් කරනවා. ඒ නිසා මේ ශිෂ්‍යයින් සහ ගුරුවරු අතරේ තිබෙන යුතු ශික්ෂණය, සම්බන්ධතාවය, අවබෝධය, ඒ වගේම අපි පාසල් යන කාලේ ගුරුවරුට අපි දක්වපු ගෞරවය, ඒ වගේම ගුරුවරයා දරුවන්ට පාසලේ ශිෂ්‍යාවන්ට දරුවන්ට තිබුණු ආදරය සහ ගෞරවය, ඒව අද විශාල වශයෙන් කෙලෙසිලා විනාශ ගිහින් තිබෙනවා මේ තිබෙන තත්ත්වයන් මත. මේ නිසා මම ප්‍රධාන වශයෙන් මතක් කරන්නට ඕනේ මේ කාරණා පිළිබඳව. අනිත් පැත්තෙන් ගත්තහම මම අධ්‍යාපන ඇමතිතුමා මෙතන නැතත් පොළොන්නරුවේ ත්‍රිභාෂා පාසල ඉන්දියන් රජය යටතේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට තෑග්ගක් වශයෙන් දුන්නේ. පොළොන්නරුවේ හදලා දැන් වැඩ බාගෙට කෙරීගෙන ගිහිල්ලා දැන් අවුරුදු 4ක් තිස්සේ නැමතිලා තිබෙනවා. ඒක නිසා ඒක සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා මෝදි මැතිතුමා තෑග්ගක් විදියට දුන්න රටක් අර චීන රටෙන් මට වගුවන් රෝහල දුන්නා වගේ. මේ කාරණා වගේම අනිත් පැත්තෙන් කුසලතා වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි. කුසලතා වර්ධනය පිළිබඳව ප්‍රමුඛත්වයක් දීම, දරුවන්ගේ හැකියාව, කුසලතා, නිර්මාණශීලී භාවය, ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දීලා ළමයින්ට ඒ යන තමන්ගේ එක් එක් ක්ෂේත්‍ර සඳහා දරුවන් යැවීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ තරඟකාරීත්වයෙන් උඩ දරුවා තුළ කුඩා කාලයේ සිටම කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමුවීමෙන් මූලික වශයෙන්ම නායකත්වයේ සංනිවේදනය සහ මෘදු කුසලතා වර්ධනය ඇති වෙනවා. දරුවාට අනාගතයේදී හොඳ පුරුෂයෙක් වෙන්න ශක්තිමත් කිරීමට අවශ්‍ය කුඩා කාලයේ සිටම දරුවාගේ කායික සංවර්ධනය ඉතාමත් වැදගත්. මානසික සංවර්ධනය, පෞරුෂ සංවර්ධනය, පෞරුෂ සංවර්ධනය සඳහා අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒක නිසා අද විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිතුමනි මම සඳහන් කළේ මේ පහේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීම තමයි සුසු ලෝකයේ සංවර්ධන වූ රටවල් වල තත්ත්වයට දැන් ගත යුතුයි. ඒ තුල දරුවන් විඳින දුක, දෙමව්පියන් විඳින දුක, නොයෙකුත් ප්‍රශ්න රාශියක් ඒ තුල මතුවෙනවා. පහුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවුණා. ඒක නිසා ලෝකයේ සංවර්ධන වූ රටවල් වල අටේ පන්තියට යනකම් සමහර රටවල් වල වාර විභාගවත් ටර්ම් ටෙස්ට් එකවත් නැති බව මම කියවුවා පොත්පත්වල. අටේ පන්තිය තමයි දරුවෝ වර්ග කරන්න පටන් ගන්න.
ඉතින්
මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉතාමත්ම හොඳ දැනුමක් තිබෙන කෙනෙක්, අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිබඳව එතුමා ආචාර්ය උපාධියක් තිබෙන කෙනෙක්. ඒ නිසා මේ කරුණු ධාතික වශයෙන් කල්පනා කිරීම ඉතාමත් අවශ්‍යයි. අවසාන වශයෙන් මම කියන්නට ඕනේ මේ සාමාන්‍ය පෙළින් අධ්‍යාපනයෙන් අවසන් වෙන දරුවන්ට විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් දීම සම්බන්ධයෙන් මේ මත්කුඩු, ඒ වගේම වෙනත් දුරාචාර නීති විරෝධී තත්ත්වයන්ට දරුවෝ පෙළඹිලා තිබෙන්නේ රැකියාවල් නොමැති නිසා. ඒක නිසා පාසලේදී විශේෂයෙන්ම පාසල සම්බන්ධ කරන්නට උනේ වෘත්තීය පුහුණු ආයතනත් එක්ක කාර්මික විද්‍යාලත් එක්ක. එතකොට උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් වෙන දරුවෝ එතනින් වෘත්තීය පුහුණු ශිෂ්‍යවලට යවන්න පුළුවන්කම තිබෙනවා. කලා උපාධිධාරීන් සඳහා වෘත්තීය අධ්‍යාපනයේ නගා සිටුවීම කළ යුතුයි. ඒ වගේ මනෝ උපදේශන ශාස්ත්‍රයේ වඩා විධිමත් කිරීම අවශ්‍යයි. දරුවන්ගේ අනාගතය සඳහා අධීක්ෂණයට යටත්ව වෘත්තියක් ලෙස ස්ථාපිත කළ යුතු වෙනවා. ඒ නිසා මේ කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් අධ්‍යාපන ඇමතිතුමාට මේ දවස්වල මම හිතන්නේ බොහොම කරදර ඇති දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මොකද මේ රටේ මේ දරුවෝ පාසල්වලට ඇතුළත් කිරීම පිළිබඳව මේ තිබෙන තරඟකාරීත්වය හැකිතරම් දුරට මේක අවම කර ගැනීම අවශ්‍යයි. හොඳ පාසලක් සඳහා තමයි මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. අර පාසල් 1000ක වැඩසටහනක් තිබුණා 2020-21 දී. පාසල් 1000ක් ජාතික පාසල් කළා. ඒ ජාතික පාසල් ළමයි 600-700 ඉන්නේවත් ජාතික පාසල් කළා. ක්‍රීඩා පිටියක් නැහැ, විද්‍යාගාරයක් නැහැ, ස්විමින් පූල් එකක් නැහැ, පුස්තකාලයක් නැහැ. ඒ අවශ්‍ය ජාතික පාසලකට අවශ්‍ය කිසිම දෙයක් නැති පාසල් ජාතික පාසල් කියලා බෝඩ් ගැහුවා. ඒක නිසා ඒක බෝඩ් විතරයි. ඒක නිසා මේ ඒ පාසල් සම්බන්ධයෙන් මුත් අවධානය යොමු කරනවා. ඒ ජාතික පාසල් 1000ක බෝඩ් ගහපු එක මේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ අවධානය යොමු කරමින් අධ්‍යාපන ඇමතිතුමාටත් අමාත්‍යාංශයේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරමින් රටේ අනාගතය සඳහා ඉතාමත් යහපත් වැදගත් උසස් ප්‍රබුද්ධ ඒ වගේම විද්වත්තුන්ගේ තව තවත් සහයෝගය අරගෙන වඩාත් මේ රටේ අනාගතය වෙනුවෙන් හෙට දරුවන් වෙනුවෙන් හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් සකස් කිරීම කඩිනම් කරන්නයි කියන එක ඉල්ලා සිටමින් මම ඒ කතාව අවසන් කරනවා. ස්තුතියි.
Thank you.